ගරු ඇඩ්වර්ඩ් කුණසකර.
ගරු සභාපතිතුමනි, මම ස්තුතිවන්තයෙන ඔබතුමා මට අවස්ථාව ලබා දීම පිළිබඳව. මම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ මට කතා කරන්න වැඩි අවස්ථාව ලැබෙන සහ කතා කරන කෙනෙක් නෙවෙයි. නමුත් ඉතාම වැදගත් අවස්ථාවක් වෙනුවෙන් ගරු අනුරදිසානායක මන්ත්‍රීතුමා ගෙනාපු මේ යෝජනාව වෙනුවෙන් කතා කිරීමට මට ඉතාම දැඩි අවශ්‍යතාවයක් තිබෙන නිසා මම පෙනී සිටියේ. ගරු සභාපතිතුමනි, අපි 2015 ජනවාරි 8 මේ රටේ අලුත් ජනාධිපති කෙනෙක් පත් කරන්න සිද්ධ වුණේ අවුරුදු දෙකක් හිටපු ජනාධිපතිතුමාට කාලේ තියෙද්දි. ඒ ඔහුට ඒ රට ඒ අවුරුදු දෙක කරන්න බැරි බව ඔහු තේරුම් ගත්තා. ඒ නිසා ඔහු අමුතු විදිහකට රටේ පෙනී සිටින්න කැපී පෙනීලා ඡන්ද අරගෙන එන්න තමයි සූදානම් වුණේ. ඒ නිසා ඔහුම දන්නවා මේ රට තිබුණු තත්ත්වය මොකක්ද කියලා. මේ රට ඉතාම ආර්ථික වශයෙන් සහ හැම පැත්තෙන්ම ඉතාම දූෂිත තත්ත්වයකට පත් වෙලා තිබුණේ. ඒ නිසා අපට අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ මේ සියලුම අභියෝග හමුවේ විශේෂ එක්සත් ජාතික පක්ෂයේ 95ක් පමණ මේකට දායක වෙලා මේ රටේ ඉන්න දේශපාලන පක්ෂ භේදයකින් තොරව තමයි මේ රටට ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ. ඒ තියෙන මේ සමස්ත මේ රටේ දෙකෝටියක් ජනතාවගේ ප්‍රශ්න වලට රටක ආණ්ඩු කරන ආණ්ඩුවක් විසින් විසඳුම් ලබා දෙන්න. නැතුව වෙන්වෙන් වශයෙන් මේ මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ගන්නද, එහෙම නැත්නම් හොරකම් කරන්ද, මේ රටේ ධනෙ සූරාගෙන කන්ද, අල්ලස් ගන්නද නෙමෙයි මේක කළේ. අපි වගේ පුංචි මන්ත්‍රීවරු මෙහාට පත් උනේ, අපි 2000 පත් වෙච්ච මන්ත්‍රීවරු 2010 වෙනකන් හිටියා. 2010 අපි පැරදිලා ආය 2015 ආවා. 2011 මම ප්‍රාදේශ සභාව ඉල්ලුවා. 2014 මම පළාත් සභාව ඉල්ලලා ආවා. දේශපාලනය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු හැටියට, අපි මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කරන අය හැටියට, අපි එදා 2015 ජනවාරි 8 මේ ඡන්දෙ වෙනුවෙන් අපේ බෙල්ල නෙමෙයි, අපේ සමස්ත පරම්පරාව නෙමෙයි, අපි දූ දරුවෝ පවා මැරුවත් අපි මේ රට බේරගන්නවා කියලා හිතා කර තමයි අපි එදා මේ ඡන්දෙ ඉදිරිපත් වෙලා අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ. හැබැයි අභියෝග තියෙන බව අපි දන්නවා. ඒ අභියෝග අපි පරාජය කරගන්න අපේ එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් කල් ඉතිහාසයේ මේ රටේ විවිධ අභියෝග දිනුව වගේ අපිට දැඩි විශ්වාසයක් තිබුණා. අද අපේ පක්ෂේ නායකතුමා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඒ සමග අපි කණ්ඩායම් එකතු වෙලා මේ රට දිනා ගන්න, මේ රටේ තියෙන සියලු අභියෝග දිනා ගන්න. නමුත් අපිට අවුරුදු 3ක් යනකම් අපිට එසේ කරන්නට ඉඩකඩක් ලැබුණේ නැහැ. රටේ ජනතාව අපිව ඈත් කළා, වැඩ කළේ නැහැ කිව්වා. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි පියවරෙන් පියවර මේ රටේ ආර්ථිකය හදාගෙන ණයතුරස් ගවාගෙන මේ ඉදිරියට එද්දි අපි හරියටම මේ රට යම් තැනකට ගේන්න හදාදි තමයි මේ ආණ්ඩුව විසිරෝලා මේ අලුත් අගමැති කෙනෙක් පත් කරනවයි කියලා ඉතාම පහත් දෙයක් මේ කරලා රටේ ජනතාවගේ ඡන්දය ගැන කිසිම වගේ විභාගයක් නැතුව මේ ජනාධිපතිතුමා මේ කරපු කාර්ය නිසා අද රට අස්ථාවරණය වෙලා තිබෙනවා. මේ අස්ථාවර වීම තුළ අපට අවුරුදු 50කටවත් 100කටවත් ආය ඉස්සරහට ගන්න බැරි මට්ටමට පත් වුණා. ඒක කවුරුත් දන්න කාරණාවක්. ඉතින් අද අපි ගම්පෙරළිය නමින් මේ රටේ විවිධ සංවර්ධන ව්‍යාපෘති ගෙනීමට කටයුතු කළා. සියලුම අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ඉඳලා සියලුම පාසල් අපි දියුණු කරන්න කටයුතු කළා. මම ඉගෙනගත්ත මිනුවන්ගොඩ මධ්‍ය මහාවිද්‍යාලයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 100,000ක් අපි පාස් කරගත්තා. ඒ මොකද ඒක අපිට ගන්න නෙවෙයි, ඒ ඉස්කෝල දිහා කවුරුවක් බැලුවේ නැහැ ගරු සභාපතිතුමනි. ඒවා දියුණු කරන්න අපි කටයුතු කළා. ඒක ලංකාව වටේම හැම මන්ත්‍රීවරයෙක්ම මේ කටයුතු කළා. එහෙම කරගෙන යද්දි මේ ජනාධිපතිවරයා අපි එදා පත් කරගත්තා. මම කාටවත් ඇඟිලි දික් කරලා චෝදනා කරන්න, අපහාස කරන්න, උපහාස කරන්න මම සූදානම් වෙන්නේ නැහැ. මේ 225ම බොහෝමයක් අපෙත් එක්ක මිතුරෝ. ඒත් එක්ක අපි හොඳින් ඉන්නවා. නමුත් අපි පත් වෙච්ච අරමුණ ගැනයි අපි මේ කතා කරන්නේ. රටේ ඉන්න දෙකෝටියක් ජනතාවටම මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න බැරි නිසා මේ 225කට තෝරාගෙන පත් කරගන්න ඒකයි. ඒකේ අඩු වැඩි වශයෙන් වැරදි කරන අය, හොඳ කරන අය, වඩාත් සේවාවල් කරන අය, බුද්ධිමත් අය, උගත් අය, ඒ වැනි බොහොම පිරිසක් ඉන්නවා. නමුත් ඒ අපි සියලු දෙනාගේම අපි කළ යුත්තේ අරමුණ මේ රට සංවර්ධනය කරන්න, මේ රට දියුණු කරන්න. එතකොට ඒක කරද්දී අපි මේ ගත්ත රජයේ, අපිට ලැබුණු රජයේ, දුෂ්කරතා දින රජය යම් තත්ත්වර ගේන්න හදාදි තමයි අද අපට මෙවැනි කඩයින් අපිට මෙවැනි බාධාවක් ඇති වුණේ. මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ මම 2000 පත් වෙලා 2010 ඉවරෙද්දිම අපිට මන්ත්‍රීකම නැතුව ගියා හිටපු ජනාධිපතිවරයා ආණ්ඩු විසිරෙව්වා. ඊට පස්සේ අපි 2001 ආණ්ඩු අරගෙන අවුරුදු දෙකක් තුනක් ඉන්න හම්බුනේ නැහැ. මේ රටේ ජනතාවගෙන් අපි ඡන්ද ඉල්ලුවේ අවුරුදු 5ක වැඩ කරන්න. ආය ආණ්ඩුව විසිරෙව්වා. මේ මට සිද්ධ වෙච්ච දේ අප පෞද්ගලිකව, එහා සිද්ධ වෙච්ච ගොඩක් මෙතන ඉන්නවා ඒ ආණ්ඩුවල. නැවතවතාවත් 2015 අපි ආණ්ඩුවට ඇවිල්ලා දැන් මේ නැවතත් ආණ්ඩුව විසිරුණනවා කියලා විවිධ දේවල් කරලා අපේ ක්‍රියාකාරකම් අපි අඩාල කරලා කාටවත් අපිට ඇඟිලි දික් කරලා කියන්න පුළුවන්ද අපි මේ රටේ මේ ආණ්ඩුවල ඉඳලා മന്ത്രിවරු හැටියට ඉඳගෙන අපි අසවල් වැරද්ද කළා අසවල් චෝදනාව කළා අසවල් දූෂිත වැඩේ කළා අසවල් පගාව ඉල්ලුවා ඒ කිසි දෙයක් කර කියන්න අපිට පුළුවන්ද අපි හැම වෙලේම පාර්ලිමේන්තුවෙන් දුවලා ගිහින් ගම් රටවල අපේ ඡන්ද දුන්න මිනිස්සුන්ගේ ඒ දුක් ගැනවිලි මලගෙදර මගුල්ගෙදර හැම දෙයකටම අපි යන්නේ ඒ මිනිස්සුන්ගේ ඕනෑ වපාකම් පිරිමහගලා මිනිස්සුන් සතුටින් තියලා සැනසෙල්ල ඉන්න රටක් ජනතාවක් හදන්න මේ රටේ ඒ තරම්ම අස්ථාවර තත්ත්වයකට පත්වෙච්ච ආණ්ඩුවක් අපි අරගෙන තියෙද්දි තමයි මේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුව විසිරවල මේ කටයුත්ත කළේ ඒ නිසා එයින් කරපු මේ අපරාධ දේ මම එතුමාට කියනවා එතුමාගේ ඉල්ලා සිටිනවා දැන් අද පෙන්න දුන්නා මේ රටේ බහුතරය තියෙන කොහෙද කියලා පාර්ලිමේන්තුවේ ඒ නිසා එතුමාට තියෙන යුතුකමක් නැවත වතාවක් මේ කැබිනට් එක කැඳවලා අලුත් කැබිනට් එක පත් කරලා අපේ අගමැතිතුමාව නැවත වතාවක් ස්ථාවර හැටියට පත් කරලා මේ අපරාධයට තවත් හිත දෙන්නේ නැතුව ඒක වෙනස් කරලා මේක ඉදිරියට අරයි යන්න කියන එක තමයි විශේෂයෙන් මතක් කරන්නේ රටක ආණ්ඩුවක් වෙනස් කරන්න ජනාධිපතිතුමාට තියෙන අවස්ථා තියෙන කීපයයි ඒකෝ එතුමාගේ ආණ්ඩුවක් ඒකෝ රජයේ කල් මේ ආණ්ඩුව කල් තියලා රාජාසන කතාව පරද්දුවොත් ඔහුට පුළුවන් එහෙම නැත්නම් විසර්ජන පනත් කැටුම්පත් එහෙම නැත්නම් අයවැයදී පුළුවන් එහෙම නැත්නම් අග්‍රමාත්‍යවරයා අස්සුනොත් පුළුවන් එහෙම නැත්නම් විශ්වාස වංගකෙන් පෙරදුනොත් පුළුවන් නමුත් 19 වෙනි සංශෝධනයේ යටතේ අවුරුදු 4මාරක් යනක මේ කිසිම දෙයක් උනත් ආණ්ඩුව විසිරවන්න බෑ ඒ සියල්ලම තියෙද්දි මම නීතිඥයෙක් නෙමෙයි නමුත් අපි මේ පාර්ලිමේන්තුව ඉඳගෙන මේ නීති පොත් ව්‍යවස්ථා පොත් කියවද්දි අපි දැක්ක එහෙමයි ඒ නිසා ගරු සභාපතිතුමනි ඒ කිසිවකටවත් හිස නොනම මේ කරපු කටයුත්ත ඉතාම පහත් කටයුත්තක් හැටියට මම දකිනවා ඉතින් ගරු මේ සභාපතිතුමනි මේ මොහොතේදී මට කියන්න වෙන්නේ ව්‍යවස්ථාව කියන්නේ මිනිසුන්ගේ දියුණුව විනයගරුක බව ශිෂ්ට සම්පන්න බව පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉස්සරහට එන්නේ අපි ගෝත්‍රවාදී මිනිස්සු හැටියට නොහිද දිනෙන් දින අපි එක දියුණු මිනිස්සු හැටියට රටට ගැළපෙන රට දියුණු කරන රට ශිෂ්ට සම්පන්න මිනිස්සු හැටියට කරන විනයගරුක මිනිස්සු හැටියට කරන ක්‍රමවේදය එක දෙයක් තමයි මේ ව්‍යවස්ථාව කියන්නේ අපි දිනෙන් දින ව්‍යවස්ථාව සම්මත කරගන්නේ මහ ජනතාව පත් කරගත්ත මිනිස්සුන්ගෙන් ඒ 225න් අපි පත් කරගෙන මේක ගෙනාවු ව්‍යවස්ථාවට දරු කරන්නේ නැත්නම් හිසනවන් නැත්නම් රටේ ප්‍රධානියා ඒ ඒ ඒ ශිෂ්ට සම්පන්න භාවයේ ඒ විනයගරුක භාවයට හිස නොනමිල්ලක් හැටියට අපි දකින්නේ එහෙනම් ඒ ඔහු අශිෂ්ට ක්‍රියාවක් කරන්නේ ඒ නිසා මම අපි අපේ ඡන්දයෙන් පත් කරපු දරු ජනාධිපතිතුමාගේ මම කාරුණිකව ඉල්ලා සිටිනවා අද පෙන්න දුන්නා 121ක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඔහුගේ කැමැත්තට අකමැති ඔහු කරපු දෙයට අකමැති ඔහුගේ දේවල් වලට අකමැති අය ඒ නිසා කරුණාකර පෙර තුබු පරිදි
ඩෙපුටි ස්පීකර් will take the chair
නියෝජක තානායකතුමනි මම ඔබතුමාට කියන්නේ මම කරුණා කරලා මේ රජයට කරපු මේ 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 මේක මේ අස්ථාවර කරපු தত্ত্বය වෙනස් කරලා නැවත වතාවක් අපි ගෙනාවු මේ සංවර්ධන ක්‍රියාදාමවල මේ හැම එකක්ම හරියට ක්‍රියාත්මක කරන්න මනුස්සත්වයේ නාමයෙන් දෙවියන්ගේ නාමයෙන් ජනාධිපතිතුමා කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා අපි නැතුව ඔබතුමා ගැන විවේචනය කරන්නවත් මේ අපේ අනිත් පැත්තේ හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අනිකුත් හිටපු ජනාධිපතිවරයා ඒ අය ගැන අපි චෝදනා කරන්නවත් අපිට අවශ්‍යතාවයක් නැහැ අපි මේ පාර්ලිමේන්තුවට පත් කරපු අහිංසක දුප්පත් මිනිසුන්ගේ ඡන්දයෙන් පත් වෙච්ච අය හැටියට මේ කරපු දෙයින් ඒ මිනිස්සු ඊටම පෙළෙනවා අද පක්ෂපාත ભેදයකින් තොරව මේක මේකට සාප කරනවා ඒ නිසා ගරු නියෝජකාරක සභාපතිතුම නියෝජක කතානායකතුමනි මේ දේ මම ඔබතුමා මාර්ගයෙන් මේ මේ කටයුත්ත කරපු අයට දැනුම් දෙනවා කරුණා කරලා මේක වෙනස් කරලා හරියමන්තරට ගේන්න දැන් තන අපි හැදුවා අද ඡන්දේ විමසුවා ඡන්දෙන් ප්‍රතිඵල පෙන්නුවා දැන් ඔබතුමාට තියෙන අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට එදා දුන්න ශෝභිත හාමුදුරුවෝ ඉදිරිපිට දුන්න දියුරුම්පර හනුව ඔබතුමා කටයුතු කරන්න අද බලන්න ගරු නියෝජකාරක නියෝජක කතානායකතුමනි මේ වෙද්දි මේ රටට සුළුවෙන් අද අපිට අහුමිච්ච දේවල් කොච්චරද IMF funding stop value US dollars 1.85 billion USA funding stop value US dollars 490 million Japan funding stop value US dollars 1.4 billion investment taken out from the Lankan share market 30 rupees billion and 30 rupees billion ඔතකට අපිට අහිමිලා තියෙනවා අපේ ඩොලරය අඩු රුපියල් 100කට වැඩි බිලියන 100කින් පමණ අපිට අඩු අඩු වීමක් ඇති වෙගෙන යනවා ඒ විතරක් නෙවෙයි අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රිය එක මම ජීවත් වෙන ප්‍රදේශයේ මීගමු ප්‍රදේශයේ ඒ සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වෙනන්ගේ සියලුම ඒ ටුවරිසම් ඇනුම් ඒ සංචාරක ඇනුම් අද කැන්සල් වෙලා තිබෙනවා මේ ගිය අවුරුද්දේ මේ දේම වුණා ඩෙන්ගු නිසා අද නැවතවතාවක් ඊට එහා ගිය මහ වසංගතයක් මෙයින් ඇති වුණා GSP high risk of losing the GSP GSP එක පිළිබඳව තියෙනවා ඔතන human rights පිළිබඳව අපේ රටට නැවතවතාවක් බලපෑමක් ඇති වෙනවා මෙහෙම ගත්තාම විශාල වශයෙන් මේ රට අද අපි ජීවත් වෙන ශ්‍රී ලංකන්ස්ලා හැටියට ලාංකිකව හැටියට අපිට ලොකු අපිට දරන්න බැරි පාඩුවක් ඇති වෙනවා ඔබතුමා දන්නවා එහෙම තත්ත්වයක ඇති වුණාම මේක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මිනිස්සුද මහින්ද රාජපක්ෂගේ මිනිස්සුද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මිනිස්සුද කියලා නෙමෙයි සමස්ත රටේ ජනතාවට සිද්ධ වෙන පාඩුවක් ඒ මිනිස්සුන්ගේ ආර්ථිකයට සිද්ධ වෙන පාඩුවක් අධ්‍යාපනික වශයෙන් හැම ආයතනයකටම මේක විශාල පාඩුවක් දැන් ලබන දෙසැම්බර් මාසේ විශාල මේ දරුවන්ගේ විභාගයක් තිබෙනවා මේ හැම දෙයක්ම මේ අස්ථාවරභාවය ඉතාම දැඩි ලෙස බලපානවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා මේවා හරිහමන් නායකයෝ මෙව්වා ගැනයි බලන්න රටක නායකව පත් කරන්නේ මේ රටේ තමන්ගේ පුද්ගලිකව එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ අවශ්‍යතාවය පිරිමහන්න නෙමෙයි මේ රටක නායකයෝ පත් කරුවේ විශාල බලාපොරොත්තු ඇතුව මේ නායකයව පත් කරුවේ මේකටත් වඩා හිතපු දෙයටත් එහා ගිය මේ රටේ තිබුණ සමස්තම දූෂිත ක්‍රියා නවත්තලා හැම දෙයක්ම අපි හරියාකාරව නිසාකාරව සාධාරණ මේ රටේ මිනිසුන්ට ගෙනීමට ඒක සහ මුලින්ම එහෙම් පිටින්ම කඩා දාපුවම මොනතරම් සාපයක්ද ගරු නියෝජකාරක කතානායකතුමනි ඒ නිසා ඔබතුමා මා දිහා බලන වෙලාව ඉවර වගේ මට තේරෙනවා මම ස්තුතිවන්ත වෙනවා අවසාන වශයෙන් උත් මම කියනවා අද නිල වශයෙන් 121ක් පෙන්වා දුන්නා මේ පාර්ලිමේන්තුවේ තත්වය ඡන්ද විමසලා මේට ඉස්සෙල්ලා කරපු ඡන්දය ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ කිව්වා නමුත් ඒක නොපිළිගන්න විදිහක් නැහැ ඔබතුමා මම මේ හැම කෙනෙක්ම දන්නවා මේ පාර්ලිමේන්තුවේ කටහඬින් ඡන්ද විමසන එක තමයි වැඩියෙන්ම කරන්නේ හායි ගාලා නමුත් ඒක පිළිගන්නේ නැතිනම් අද පෙන්න දුන්නා හරියට 121 දෙනෙක් අද මේ කරන සියලු දේවල් වෙනුවෙන් පෙනී සිටියා අද ඒක හරියට දැකලා මේ රටේ එදා 2015 ජනවාරි 8 සමස්ත මහා ජනතාවක් එකතු වෙලා පත් කරගත්ත ඒ බලාපොරොත්තුව කරුණා කරලා ඉෂ්ට කරන්න කියලා ඉල්ලීමක් කරමින් මගේ කතාව නිමා කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔනරබල් අඩේ කරනාද
නන්දි ප්‍රදී සභානර් අවர்களே இந்த ஒத்திவைப்பு பிரேரணை சம்பந்தமாக எனது கருத்தை இங்கு பல பேர் பல கருத்துக்களை சொல்லியிருந்தார்கள் ஆனால் எனக்கு ஒரு கடமை இருக்கிறது 14ஆம் தேதி 15ஆம் தேதி நடந்த வன்முறை சம்பந்தமாக கருத்து சொல்வதற்கு எனக்கு ஒரு கடமை இருக்கிறன்ற படியால் நான் இந்த ஒத்திவைப்பு பிரேரணையை ஒரு குறிப்பிட்ட நிபுணங்கள் பயன்படுத்தலாம் என்று அதற்கான அனுமதியை தர வேண்டும் 14ஆம் தேதி உண்மையிலே இந்த உயரிய சபை என்பது இந்த நாட்டிலே முக்கியமான ஒரு சபை அந்த உயரியல் சபையிலே சபாநாயகர் எனப்படுபவர் மிக ஒரு முக்கிய பதவியை வகிக்கின்ற தன்மை கொண்ட பதவியாக அது இருக்கிறது இந்த நாட்டிலே ஜனாதிபதி பிரதமர் சபாநாயகர் என்ற அடிப்படையிலே தான் இந்த நாடு செயல்படுகிறது அந்த வகையிலே 14ஆம் தேதி நாடாளுமன்றம் கூடுகின்ற போது எங்களுடைய சபாநாயகருக்கு இந்த நாட்டிலே உயர் சபை நடக்கின்ற போது பாதுகாப்பு என்பது இல்லாத நாடாளுமன்ற உறுப்பினர்களால் உருவாக்கப்பட்ட பாதுகாப்பு இன்மை என்பது உண்மையிலே கண்டிக்கத்தக்கது போலீசார் பாதுகாப்பு கொடுக்கின்ற இந்த நாட்டிலே சிவில் நிர்வாகம் அது போலீசார் செய்ய வேண்டிய கடமைகளிலே வழியிலே செய்கின்ற அதே நேரத்திலே உள்ளே சபாநாயகர் அவர்கள் செயல்படுகின்ற போது நாடாளுமன்ற உறுப்பினர்களால் அவருக்கு அபிகீர்த்தியும் அவரை தாக்குகின்ற தன்மையும் மிக வன்மையாக கண்டிக்கப்பட வேண்டிய ஒரு விடயம் எங்களுடைய இந்த நாடாளுமன்ற குடும்பத்தில் நீங்களும் நானும் சபாநாயகரும் எங்களுடைய செயலாளர் நாயகர்களும் அந்த நேரம் மிகவும் ஒரு பாதுகாப்பற்ற சூழ்நிலையிலே சபாநாயகர் இருந்ததை எண்ணி உண்மையிலே நாங்கள் கவலை கொள்ள வேண்டும் நான் அந்த பீடத்திலே நின்றவன் என்ற அடிப்படையிலே மிக மோசமான வார்த்தைகள் அவரை தாக்க முனைகின்ற சம்பவங்கள் இந்த இந்த நாட்டிலே மிக ஒரு அபகீர்த்தியை இந்த நாட்டுக்கு கொடுத்தது என்பதை நான் இங்கு குறிப்பிட வேண்டும். ஒரு நாடாளுமன்ற உறுப்பினர் அவர் மாவட்டத்தை சார்ந்தவராக அந்த மக்கள் தெரிவு செய்யப்பட்டவராகத்தான் இங்கு வருகிறார். ஆகவே என்னுடைய நடத்தை சரியில்லை என்று சொன்னால் அந்த மாவட்டத்தினுடைய மக்களுடைய நடத்தையும் சரியில்லை என்று தான் பொருள்படும். ஆகவே எங்களை வாக்கிட்டு எங்களை நாடாளுமன்ற உறுப்பினராக அனுப்பிய அந்த மக்களுடைய மரியாதையை காப்பாற்றக்கூடியவர்கள் இந்த நாடாளுமன்ற உறுப்பினர்கள். ஆனால் எங்களுடைய தெரிவு செய்த மக்களை தலைகுனிய வைத்த நிகழ்வு இந்த நாட்டிலே நடைபெற்றது என்று சொல்லி சொன்னால் அது ஒரு காலம் ஏற்றுக்கொள்ள முடியாது. அடுத்த நாள் 15ஆம் தேதி பார்க்கின்ற போது எங்களுடைய சபாநாயகர் இருக்கின்ற அந்த கதிரை சட்ட புத்தகங்கள் இன்னும் மோசமான நிலைமைகளை அந்த 15ஆம் தேதி காணக்கூடியதாக இருந்தது. இன்றைக்கு வெளியிலே மிக மோசமாக விமர்சிக்கப்படுகிறது. எங்களிடம் தொலைபேசியிலே கேட்கிறார்கள், மிளகாய்த்தூள் பாராளுமன்றத்திலே வாங்க முடியுமா, கடைகளிலே தீர்ந்து போயிருக்கிறது, இங்கு வாங்க முடியுமா, எங்களுக்கு இந்த இந்த பிரதேசத்திலே பிரச்சனை இருக்கிறது, அதை இந்த நாடாளுமன்ற உறுப்பினர்களை அழைத்து வந்து அடிதடியிலே இறங்கி அதை தீர்க்க வேண்டும் என்று கேட்கின்ற கேவலமான ஒரு விமர்சனத்துக்கு இந்த பாராளுமன்றம் வந்திருக்கிறது. ஆகவே பிரதி சபாநாயகர் அவர்களே, இந்த விடயத்திலே சபாநாயகருக்கு இழுக்கப்பட்ட அந்த அநீதி தட்டி கேட்கப்பட வேண்டும். இந்த உயர் சபையிலே ஏற்படுத்தப்பட்ட மிக மோசமான வன்முறை, அதில் ஈடுபட்டவர்கள் தண்டிக்கப்பட வேண்டும். அதைவிட ஒரு கட்சிக்கு அல்லது இந்த நாடாளுமன்றத்திலே தலைமை தாங்குகின்ற தலைவர்கள் அவர்களுடைய பிரதிநிதிகளை கட்டுப்படுத்துகின்ற கடமையும் பொறுப்பும் அவர்களிடம் இருக்கிறது. அவர்கள் பார்வையாளர்களாக இருந்து அந்த நாடாளுமன்ற உறுப்பினர்கள் செய்வதை தட்டி கொடுக்கின்ற வகையிலே செயல்படக்கூடாது என்பது என்னுடைய கருத்து. அந்த வகையிலே எங்களுடைய செயலாளர் நாயகர் 3 பேர் 14, 15 அவர்கள் இருக்கின்ற போது அவர்கள் மிகவும் ஒரு நெருக்குதலுக்குள்ளான நிலையிலே காணப்பட்டார்கள். அவர்களை எழுந்து போகின்ற, அவர்களை கட்டுப்படுத்துகின்ற, அவர்களை நெருக்குகின்ற அந்த சந்தர்ப்பங்கள் இந்த நாடாளுமன்றத்திலே அரங்கேறியது. ஆகவே இந்த சபையிலே நான் கூறுவது என்னவென்றால், இந்த ஒரு காலம் இனியும் இந்த சம்பவங்கள் நடைபெறக்கூடாது. ஏனென்றால் இந்த உயர் சபை சட்டங்களை இயற்றுகின்ற, உருவாக்குகின்ற இந்த சபை என்ற காரணத்தால் சட்டங்களுக்கு இயற்றுகின்ற அந்த பொறுப்பும் உயர் அந்தஸ்தத்தையும் கொண்ட இந்த நாடாளுமன்றத்திலே ஒரு பாதுகாப்பு என்பது கேள்விக்குறியாக இருக்கும். ஒரு சபாநாயகருக்கு, எங்களுடைய செயலாளர் நாயகர்களுக்கு நாடாளுமன்ற உறுப்பினர்களால் பாதிப்பு ஆபத்து என்ற ரீதியிலே இருக்கிறதென்றால் எங்களுடைய சாதாரண மக்களுக்கு எப்படி பாதுகாப்பு இருக்கும் என்பதை சற்று சிந்தித்து பார்க்க வேண்டும். ஆகவே இந்த சந்தர்ப்பத்திலே இந்த நடந்து கொண்ட நாடாளுமன்ற உறுப்பினர்கள் மீது, அது யாராக இருந்தாலும், எந்த கட்சியாக இருந்தாலும், ஐக்கிய தேசிய கட்சியாக இருக்கலாம், சிறிலங்கா சுதந்திர கட்சியாக இருக்கலாம், சம்பந்தப்பட்டவர்களை தண்டிக்கின்ற அந்த நிலைப்பாட்டை கொண்டு வர வேண்டும். ஏனென்றால் மிக மோசமான ஒரு வன்முறை உருவாக்கப்பட்டிருக்கிறது. இங்கே சபாநாயகருக்கு புத்தகங்கள் எறியப்பட்டது, குப்பை கூடைகள் எறியப்பட்டது. இப்படி மோசமான, இந்த நாட்டிலும் ஏற்படாத, இந்த நாட்டுக்கு அபகீர்த்தியை கொண்டு வருகின்ற அந்த சந்தர்ப்பத்தை இனியும் ஒரு காலம் நாங்கள் பார்க்கக்கூடாது. அதற்கான தண்டனை வழங்குகின்ற போதுதான் ஒரு நியாயம் கிடைக்கின்ற சந்தர்ப்பங்கள் ஏற்படும் என்பதை கூறிக்கொண்டு நடந்த சம்பவங்களை உண்மையிலே நல்ல விசாரித்து இதிலே சரியான ஒரு தண்டனையையும் சரியான நீதியையும் என்னை பொறுத்த மட்டிலே சபாநாயகர் அவர்கள் நிலையக் கட்டளை சட்டத்தின் ஊடாக நீதியை வழங்கியிருக்கிறார் என்பதுதான் என்னுடைய கருத்து. அந்த வகையிலே இந்த சபைக்கும் இந்த சபாநாயகருக்கும் செயலாளர் நாயகருக்கும் நடந்த அந்த வன்முறை அல்லது இந்த சபையிலே உயர் சட்ட புத்தகங்கள் கிழித்தெறியப்பட்ட சம்பவங்களை எல்லாம் தண்டிக்கின்ற வகையிலே அந்த ஒரு 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 விசாரணையை சபாநாயகர் அவர்கள் மேற்கொள்ள வேண்டுமென்று கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. கரு வஜ்ராபியாதன மேத்தும் அபுதுமாரி வினாடி தகாய்
கரு நியோஜகத்தானாக துமணி அத்தவாசேங்க பிரதமே மம இஸ்துதிகரான கமதி அப்பே கதாநாயக துமாட்ட மே இத்தாமத் அவாசனாவந்த தத்வேட்ட ரட்ட மூணதியில் தீன விழாவுக்கு தேசபந்து கரு ஜெயசூரிய மெத்துமா மம ஹிதன்னே மே பகுகிய தவாஸ் விசி ஹத்தக காலசீமாவத்தூல ஜாதிக மேவராக் சமஸ்த ஜாத்திய வெனுவேங் இட்டுக்கல்ல திபெனும் என்சா பிரதமேம மகி அதாஸ் கீபேக் பிரகாஷகரன களி மம கதாநாயகத்துமாட்ட விசேஷ கௌரவியாத் இஸ்தூத்தியாத் ஜாத்திய கௌரவியாத் புதகரன கமதி விசேஷம மே பார்லிமேந்து இதாசிரமசி அணு ஹத்தர இந்தலா மே பார்லிமேந்து தக்கல திபென மகாஜன நியோஜித்தே கேட்டியட்ட மே அவஸ்தாவ இதாமத்ம அவாசனாவந்தம அவஸ்தாவாக கேட்டியட்ட தமாய் அப்பே ஜீவித்தே அப்படி தக்கே எனிசா அது மம ஹிதனவா மே சபாவே கௌரவே தபாகனீம சந்தான விவித அவஸ்தாவில் கதாநாயக வரையா போலீஸ் நிலதாரின் கெந்தவல திபெனவா மே சபாவட்டு ஏ கிசிம அவஸ்தாவக போலீஸ் நிலதாரின் மூணு நொதீப்பு அவஸ்தாவகட்ட மே சபாவ மூணதுண்ணா அத்தவாசியம் போலீஸ் நிலதாரி நிராயுத போலீஸ் நிலதாரின் மைதனோ சமஸ்த ஜாத்தியம தக்கா ஏ போலீஸ் நிலதாரி நிராயுத போலீஸ் நிலதாரின் ஆரக்ஷக வளர்லக்ஸே சிட்டின அவஸ்தாவகதமாய் மகாஜன நியோஜித்தான் பாரதேன் தேனிசா ஏ சேவகியான்டாத் ஏ சமஸ்த ராஜ்ய நிலதாரின்டாத் சமஸ்த போலீஸ் நிலதாரின்டாத் ஜாத்திய கௌரவயாத் இஸ்துத்தியாத் புதகரண கமதி பிரஜாதந்திரவாதி வினுவேங் ஏ கரப்பு கெபகிரீம சமஸ்த சேவக மண்டலே அத்தவாசே ஐதிஹாசிக வரத்தாக் சிதூனா கியபாசி விசி ஹயவெனிதா அக்ராமாத்த தூரே புறப்பாடுவாக் நொமதி அவஸ்தாவக அக்ராமாத்த தூரே புறப்பாடுவாக் நொமதி அவஸ்தாவக வியாஜ அக்ராமாத்தியவரேக் மே சபாவட பத்வெனவா வியாஜ அகமதிவரே எமனந்த அகமதிவரே மா ஹிதன்னா மே ஆண்டு குரம்பஸ்தாவே கொஹேவாத் சந்தாகல்ல தீனவா கியலா வியாஜ அகமதிவரேக் ஏமனத்தாங்க அகமதிவரேக் பத்துனாம இவச்சரண வித்யாக் நியோஜ கதாநாயகத்துமணி மே ஆண்டு குரம்பஸ்தாவே சதாமெனினே ஏன்னா ஹொரெங்காவத் வியாஜ அகமதிவரேக் காவத் எவனி அகமதிவரேக் இவச்சிரீம சிதுக்கலைத்துவ திபெண்ணே நித்தியானுகூலக்ரமேட்டாய் இதைக்கூட வியாஜ அகமதிவரே இவச்சலையுத்தே நித்தியானுகூல கிரமவேதேட்டாய் இதோட நித்தியானுகூல கிரமவேதேட்ட அக்ராமாத்தியவரையா இவச்சிரீமதன் சிதுக்கல்ல திபெனும் அவஸ்தா தேகதி அக்ராமாத்தியவரையாட்ட விருத்த விஸ்வாச வங்க யோஜனா வங்கிட்டுப்பே விஸ்வாச வங்க யோஜனா வங்கி என்ன புலான் சமஸ்தா அமாத்திய மண்டலேரு விருத்தவ இதோட ஏ அணு அமாத்திய மண்டலேட்ட அப்பி விஸ்வாச வங்க யோஜனா திக்கக்கு நல்ல சம்மந்தகராட்ட பசி ஏகன நவத்த ஜனாதிபதி வரையாட்ட மமஹிதானே ஏகன வகக்கீமாக தீரமாக கீழா பார்லிமெண்ட்டோட ஐக்கி வாக்கியமதி இவர் பார்லிமெண்ட்டுவ விசிங் விஸ்வாச பங்க யோஜனாவுக்கு ஏ ரஜ அவசங்கராட்ட பசி ஏ அகமதி தூரி அவுசுகலாட்ட பசி ஹெபை ஏ நித்தியானுகூல இவத்கரா கியலாம் அர வியாஜ அகமதி வரையா நித்தியானுகூல அகமதி வரைக்கு பெண்ணேனே ஏன்னா வியாஜ அகமதி வரையா வியாஜ அகமதி வரை மாய் வியாஜ அகமதி வரையா நித்தியானுகூல இவச்சிரீமே ஏ நித்தியானுகூல அக்ராமாத்திய வரைக்கு பெண்ணினே ஹிடபு வியாஜ அகமதி வரையா ஏனிசா நீத்தியே தரக்க முனவா திபுனாத் ஏம இவச்சராட்ட பசி சாமானிய கிரமவேதி அனுவனாங் கியமாசே விசியாயிருந்தா திபுடு தத்துவேட்ட மே பார்லிபெந்துவாத் ரடத் பத்வீத்துவ திபினோ இதுகோட்ட ஏ நீதி தர்க்கையாக்னாங் ஏ அதிகாரண திபின தர்க்கையாக்னாங் ஏ வினம அப்படி விசதாக தீத்துவ திபினவா கெசே வேதாத் அக்ராமாத்திய தூரே புறப்பாடுவாக் நொமதி அவஸ்தாவக ගියමාස විසියාවෙන්ද මධ්‍යපරාත්‍රිය හදිසේ රහසේ ව්‍යාජ අග්‍රාමාත්‍යවරයෙක් පච්චිරීම ජාතියට විච්ච මහා කම්පනයක් ජාතියට විච්ච මහා වැරැද්දක් ඒ අවස්ථාවේ සිට දිගටම සිදුවන සියලුම ක්‍රියාවලියන් නීති විරෝධී ක්‍රියාවලියන් හැටියට තමයි ජාතිය හමුවේ තිබෙන්නේ. අපි දැක්ක මෙවැනි අවස්ථා 1993 මම දැක්කා දකුණු පළාත් සභාවේ මේ වගේ අවස්ථාවක්. මට මතකයි එක දවසක් උදේ දිවුරුන් දුන්නා දිවංගත එම්.එස්. සමරසිරි මැතිතුමා. එතුමා අද දිවුරුන් දීලා ඊට පහුවද දිවුරුන් දුන්නා වර්තමාන මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා මාතලේට ගිහිල්ලා ආණ්ඩුකාර බකීර් මාකර් මහත්මයාගේ නිවසට ගිහිල්ලා මේසුඩ වාඩි වෙලා ඉඳගෙන දොඩංගොඩ ඇමතිතුමා මහ ඇමතිතුමා හැටියට දිවුරුන් දුන්නා. ඊට කලින් දවසේ ඇමතිවරු කීප දෙනෙක් දිවුරුන් දුන්නා. ඒ ඇමතිවරු සමහර අය අරගෙන ඇවිල්ලා හංගගෙන හිටියා. සමහර ෆ්‍රැන්සිස්කෝ ඇමතිවරයා අපි එදා එක්සත් ජාතික පක්ෂයට හැටියට ගෙනල්ලා හංගගෙන හිටියා. අවසානයේ සමස්ත රාජ්‍ය ආන්ත්‍රණයම 1994 වෙනකොට සම්පූර්ණයෙන්ම සමාජයේ ප්‍රතික්ෂේප කළා. ඒ එදා පළාත් සභාවේ. අද දැන් ඒ තත්ත්වය පාර්ලිමේන්තුව ඇතුළේ ඇතුල් වෙලා තිබෙනවා. එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් නොමැති අවස්ථාවක ව්‍යාජ අගමැතිවරයෙක් ඉවත් කිරීම සඳහා අනුගමනය කරන්න තිබෙන්නේ නිත්‍යානුකූල ක්‍රමවේදයමයි. මම හිතනවා අපි අනාගතයේ හිතන්න තිබෙනවා මෙවැනි ව්‍යාජ අගමැතිවරයෙක් ආවොත් හදිසියේ මොකද්ද ගන්නා තීරණ කියලා. මේකින් අපි පාඩමක් ඉගෙනගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් ඇතුළත් කළ යුතුව තිබෙනවා එවැනි අවස්ථාවක ගත යුතු හදිසි පියවර. ඒ නිසා අද මුළු මහත් රාජ්‍ය ආන්ත්‍රණයම අකර්මණ්‍ය වෙලා තිබෙන්නේ. රාජ්‍ය ආන්ත්‍රණයට කියන්න පුළුවන් අගමැතිවරයෙක් ඉන්නවා, ඇමැති මණ්ඩලයක් ඉන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වගන්තිය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යාංශ වලට ලේකම්වරු පත් කරන්න පුළුවන්. හැබැයි පත් කරන ලේකම්වරයා 52 එකේ 2 වගන්තියේ කියවෙන්නේ පත් වෙන ලේකම්වරයා ඒ අමාත්‍යාංශයේ විෂය භාර ඇමැතිවරයා විසින් දෙනු ලබන නියෝග සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බැදී ඇත්තේය. එහෙනම් දැන් ඇමතිවරු නැති නිසා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ක් නිසා එහෙම නැත්නම් පාර්ලිමේන්තුව නැවත ගිය මාසේ 26 වෙනිදාට බලපාන පරිදි අන්තර්ග්‍රහණය වෙලා තිබෙන නිසා මහිතරෝ සමස්ත රාජ්‍ය ආන්ත්‍රණයම කඩාවැටීමකින් සිදුවෙලා තිබෙන නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මෙවැනි අවස්ථාවක මම හිතනවා ජාතිය විශේෂ යුතුකම් කීපයක් තිබෙනවා. සියලු දේශපාලන පක්ෂ මේ සඳහා එකට පෙළ ගැහිලා තියෙනවා. දැන් ඇත්ත වශයෙන් මේ කියන රජයට තිබෙනවා නම් ප්‍රතිපා මේ බහුතරයක් ඉන්නවා නම් මේක ජාතික අවශ්‍යතාවයක් නම් මුළු මහත් ලෝකෙම ලංකාවෙම කඩාවැටීමක් තිබෙනවා නම් ජාත්‍යන්තර වශයෙන් උත් වැටෙනවා නම් දේශීය වශයෙන් උත් වැටෙනවා නම් ඒ රජයේ යුතුකම තමයි අද රැට හරි පාර්ලිමේන්තුව කැඳවලා ඔවුන්ගේ බහුතරය පෙන්නන එක. එහෙම නැතුව ඒකට විවස්ථාවේ සඳහන් වෙනවා මට මතක 78 වෙනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා 78-2 සඳහන් වෙනවා හදිසි කාරණයක් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් කරලා තිබෙනවා සියල්ල අත්තිටුවල ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් ඒ ක්‍රියාත්මක නොකර පැනල යනවා, දුවල යනවා, ගහ ගන්නවා. ඔබතුමා වාඩි වෙලා ඉන්න පුටුව පළපුරුදු අවුරුදු 20ක් 25ක් 30ක් පාර්ලිමේන්තුවේ හිටපු අය ඇදගෙන ගිහිල්ලා පල්ලෙහාට දානවා, පොට්ටික පොළවේ ගහනවා. එතකොට බලනවා රාජ්‍ය ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට බලය රැක ගන්න පුළුවන්ද කියලා. එනිසා මම විශ්වාස කරනවා නියෝජ්‍ය කතානායකතුමනි මේ ඛේදජනක අවස්ථාවේ මුළුමහත් ජාතියක් විනාශ කරලා තිබෙන අවස්ථාවේ අපේ යුතුකම තමයි නිවැරදි පාරට මේ යොමු කර ගැනීම. එනිසා අපි පාර්ලිමේන්තුව හැටියට සමස්ත සියලු දෙනාම ඒ සඳහා කැපවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි රජය හැටියට බැලුවා මේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී විසඳගන්න. අද අපි සමස්ත ජාතියම දැනුවත් කරමින් ඉන්නවා වැරදි ක්‍රියාපිළිවෙත ගැන. ඒ නිසා එකක් ඊට පස්සේ තවත් ඒ 26 වෙනිදා ක්‍රියාවලියෙන් පස්සේ තව වැරදි ගණනාවක් සිදු වෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් කරනවා. පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලයක් නැහැ. පාර්ලිමේන්තුව විසරවීමේ බලය 2015 ජනවාරි 8 වෙනිදා ජනවරම අනුව අපි ජනවරම ඉල්ලුවේ මෛත්‍රී ජනපති රනිල් අගමැති කියන ජනවරමයි. අපි 2015 ජනවාරි 8 වෙනිදා ඉල්ලුවේ අපි සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් හැම භාෂාවකින්ම මුද්‍රණය කරපු අය කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වෙනි වගන්තියේ ජනමත විචාරණ වගන්තිය භාවිතා නොකළත් අපි සඳහන් කළා කිව්වේ අපිට ජනවරම දෙන්න මෛත්‍රීපාල මෛත්‍රී මෛත්‍රී ජනපති රනිල් අගමැති. එතකොට 2015 ජනවාරි 8 වෙනිදා අපිට බලය ලැබුණට පස්සේ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එදා ජනාධිපතිතුමාට පුළුවන්කම තිබෙනවා අග්‍රාමාත්‍යවරයා ලියුමක් යවලා අස් කරන්න. හැබැයි 2015 අප්‍රේල් මාසයේ මේ සභාවේ සම්මත කරපු 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට දැන් බෑ ලියුමක් කරලා අගමැතිවරයාගේ කාලය අවසන් කරන්න. දැන් අවසන් කරන්න ඕනේ එක්කෝ අග්‍රාමාත්‍යවරයා ලිපියක් ජනාධිපතිවරයාට ලියලා, එහෙම නැත්නම් മന്ത്രി ධූරය අවෝසි වෙලා, එහෙම නැත්නම් විශ්වාස භංග යෝජනාවක් සමස්ත ආණ්ඩුවට ගෙනල්ලා. එහෙනම් අපිට ගිය අවුරුද්දේ අවස්ථාව අපේ රජයට විරුද්ධව ගෙනාව විශ්වාස භංග යෝජනාවක් මුලදී ගෙනාවේ අගමැතිතුමාට ගේනවා කියලා. පස්සේ අවසාන වෙනකොට විශ්වාස භංග යෝජනාව යටින් ලිව්වා සමස්ත රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ගේනවා කියලා. මේ යෝජනාව ගෙනාවට පස්සේ අපි රජයේ හැටියට එකට මූණ දුන්නා. රජයේ හැටියට මූණ දීලා අපි ඡන්ද 122කට වැඩි ප්‍රමාණයක් මගේ මතකයේ හැටියට අප්‍රේල් මාසේ 4 වෙනිදා ගිය අවුරුද්දේ අපි විශ්වාස භංග යෝජනාවට මූණ දීලා විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කළා. ඇත්ත වශයෙන් ඒ වෙලාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 19 වෙනි සංශෝධනය අනුව ගෙනාවහම සමස්ත කැබිනට් මණ්ඩලයටම බලපානවා. මොකද 18 වන සංශෝධනයේ සඳහන් වෙලා තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි 43(2)(2) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේය. එසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලයේ විසිරී ගියද ජනාධිපතිවරයා තව දුරටත් තම ධූරය දරන්නේය. 19 වෙනි සංශෝධනයෙන් බලද්ද නියෝජ්‍ය කතානායකතුමනි 42(1)(1) අපි සඳහන් කරලා තිබෙනවා අමාත්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු දීමට මැදිහත් ඇත්තේය. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේය. හැබැයි අපි 19 වෙනි සංශෝධනයේදී ඉවත් කළා එසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලයේ විසිරී ගියද ජනාධිපතිවරයා තව දුරටත් තම ධූරය දරන්නේ කියන වගන්තිය අපි ඉවත් කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඇයි අපි ඒක ඉවත් කළේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වෙනි වගන්තිය. 51 වෙනි වගන්තිය අපි සඳහන් කරා වර්තමාන ජනාධිපතිතුමාට දැරිය හැකි අමාත්‍යාංශ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ජනාධිපතිවරයාට 78න් පස්සේ ජනාධිපතිවරයාට දරන්න පුළුවන් අමාත්‍යාංශ සංඛ්‍යාව සඳහන් කරලා තිබෙන්නේ. අපි කියලා තියෙනවා එතුමාට දරන්න පුළුවන් අමාත්‍යාංශ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය, පරිසරය යන විෂයන් 20යි 20 වෙනතෙක් දැරිය හැක. මොකද අපේ මූලික පරමාර්ථය උනේ 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරයාට තිබෙන අසීමිත විධායක බලතල සීමා කිරීම තමයි අපේ ජනවරම අපි ඉල්ලුවේ. එතකොට අපි ඒ අනුව අපි 2015 ජනවාරි 8 වෙනිදා ගත්ත ජනවරම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි සංශෝධනය කළයි මූණ දුන්නේ ඒ විශ්වාස භංග යෝජනාවට. අපි ඒ විශ්වාස භංග යෝජනාවට මූණ දීලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමත් බේරිලා අපිවත් බේරගෙන ජනාධිපතිතුමත් බේරලා ඒ විශ්වාස භංග යෝජනාවෙන් අපි ජයග්‍රහණය කළා. එතකොට ආසියාවේ මේ වෙලාවේ පාර්ලිමේන්තුවක අගමැතිවරයෙක් තමන්ගේ විශ්වාසය තහවුරු කරලා තියෙනවා නම් පාර්ලිමේන්තුවේ ඒ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය. ඒක අපි මේ සභාවේ තහවුරු කරලා තියෙනවා විශ්වාස භංග යෝජනාවක් ජයග්‍රහණය කළා. එතකොට එහෙම ජයග්‍රහණය කළා විශ්වාස භංග යෝජනාවක් සම්මත කරලා තිබෙන ආණ්ඩුවක් වෙන කොහෙවත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ කවුරුවත් අගමැතිවරයෙක් විශ්වාස භංග යෝජනාවට මූණ දීලා විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කළා පෙන්නලා නැහැ. ඉතින් ඒ නිසා අපි රජයක් හැටියට ඒ යුතුකමත් ඉෂ්ට කරපු රාජ්‍යයක් හැටියට නියෝජ්‍ය කතානායකතුමනි මම මතක් කරන කැමති එවැනි පසුබිමකයි අපේ රජය බලහත්කාරයෙන් මංකොල්ලකින් පවත්වගෙන යන්නේ. ඒ නිසා මම හිතනවා එවැනි මංකොල්ලයකට ජාතියේ වගකීම ලැබෙන්නේ නැහැ. සෑම ගතවන පැයකදීම ඒ අය සමාජයේ කොන් කරනවා, සමාජයෙන් ඉවත් කරනවා. සමස්ත රාජ්‍ය ආන්ත්‍රණයෙන් මම ඉල්ලන්න කැමති වැරදි රාජ්‍ය ආන්ත්‍රණයක් දෙන පණිවිඩ කිසිවක් රාජ්‍යාන්ත්‍රය තුළ ක්‍රියාත්මක නොකළ යුතුයි.
කරුණාකර අවසන් කරන්න.
මට විනාඩි දෙකක් දෙන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ කාරණා කීපය මතක් කර වෙන හේතුවක් නිසා නෙවෙයි, ඒ වගේම සඳහන් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමා අරලියගහ මන්දිරේ ඉන්නවලු යන්නේ නැතුව මම කියන්න කැමති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1994 මැතිවරණ ප්‍රතිඵල කියලා අපේ රවුෆගේ ඇමතිතුමාගේ එවකට හිටපු නායකතුමා අරලියගහ මන්දිරයටත් එන්න කලින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරෙන් පිටවෙල ගියා. ඊට පස්සේ එතුමා 2004 අප්‍රේල් 10 වෙනිදා ඔය අරලියගහ මන්දිරෙන් පිටවෙල ගියා. එහෙනම් 2000 මේ අවස්ථාවේ සිදුවීම වෙනකොට 26 වෙනිදා එතුමා හිටියේ ගාල්ලේ. ගාල්ලේ ඉඳලා එතුමා සමග අපි ආවා අරලියගහ මන්දිරයට. එදා ඉඳලා එතුමා අද වෙනකන් මම දන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පහුගිය අවුරුදු 3ක කාල සීමාව ඇතුළත මම හිතන්නේ එක රාත්‍රියක් අරලියගහ මන්දිරේ ගත කරලා තියෙනවා කියලා. එතුමා හැම වෙලාවකම තමන්ගේ දෛනික රාජකාරී ඉවරණම් එතුමා අරලියගහ මන්දිරෙන් පිටවෙලා යනවා. හැබැයි අද එතුමා නොසෙල්වි ඉන්නවා. ඇයි? ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්. එතකොට අද අර්ථකථනය කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අරලියගහ මන්දිරේ දාල යන්න බැරිද කියලා. එහෙනම් නොයා යුතුයි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වගකීම තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් එය ප්‍රජාතන්ත්‍රවාදී මූලස්ථානය බවට පරිවර්තනය කළා මේ සටන ජයග්‍රහණය කරන තුරු එතුමාගේ මෙහෙවීම. එනිසා අවසාන වශයෙන් මම කියන්න කැමති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයට අපේ දේශපාලන පක්ෂවල නායකයන් අපේ රවුෆගේ මැතිතුමා, එහෙම නැත්නම් අපේ අනෙකුත් දේශපාලන පක්ෂවල TN1ගේ නායකතුමා, එහෙම නැත්නම් මනෝ ගණේෂන් මැතිතුමා, එහෙම නැත්නම් දිගම්බරන් මැතිතුමා, එහෙම නැත්නම් අපේ රිෂාඩ් බදුරුද්දීන් මැතිතුමා, මේ සියලු දේශපාලන පක්ෂ එක පේලියකට පෙළ ගැහිලා ඉන්නේ ජාති ද්‍රෝහි ක්‍රියාවක් සිදුවෙච්ච නිසා. අපි ගැළපෙන නොගැළපෙන කණ්ඩායම් සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැහිලා තිබෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපේ ජාතික යුතුකම තමයි ඒ අරලියගහ මන්දිරයේ මූලස්ථානයේ හැටියට පවත්වලා අපි මේ සටන අවසන් කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. ජනාධිපති ධූරයයි අගමැති ධූරයයි දෙකම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහතික කරනවායි කියන එක මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. ඔනරබල් රවුෆ් හකීම්.
බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු, අද ගෙනාපු මේ සභාව කල්තබීමේ යෝජනාවේදී කතා කිරීමට පෙර අද උදේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සභාවාරයක් නැවත ආරම්භ කිරීමේදී කළ යුතු කාර්යයක් හැටියට අපි පාර්ලිමේන්තුවේ තේරීම් කමිටුවක් පත්කර ගැනීම වෙනුවෙන් කතානායකතුමා නිවේදනයක් කළා. ඒ නිවේදනයේදී එතුමා මේ සභාගර්භය තුළ ගිය 14 වෙනිදා, 15 වෙනිදා, 16 වෙනිදා වැනි දවස් 3ක අපි විටින් විට සම්මත කරගත් ඒ විශ්වාසභංග යෝජනාව පිළිගනිමින් මේ සභාවේ අගමැතිවරයෙක්, ඒ වගේම අමාත්‍යවරුන් නැති බව ඉතාම පැහැදිලිව සඳහන් කරමින් මේ පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය හැටියට අපි පක්ෂ කීපයක් සමන්විත කණ්ඩායමක් මන්ත්‍රීවරු 122 දෙනෙක් සිටින බව පිළිගනිමින් අපට ඒ තේරීම් කමිටුවේ බහුතරය ලබා දීම පිළිබඳව අපි කතානායකතුමාට නිවැරදිව එතුමා ගත්තේ තීරණයට අපි ගරු කරනවා. ඒ පිළිබඳව අපේ ප්‍රශංසාව පළ කර සිටිනවා. ඒත් සමගම තමන්ගේ පරාජයට මූණ දෙන්නට බැරිව නිර්ලජ්ජිතව මේ සභාවේ අපි ඡන්දය ගැනීම සිදුවීමට ඉඩ නොදී, මීට කලින් කරපු ඒ කාලගෝට්ටිය නොකර ඒ සභාව වර්ජනය කරමින් ගිය අපේ මේ ඊනියා ආණ්ඩුව කියාගන්නා මේ කල්ලිය අද දින ජනතාව ඉදිරියේ මේ රටේ රාජ්‍ය මාධ්‍ය, එවැගේම නිර්ලජ්ජිතව සමහර විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරමින් වැරදි තොරතුරු පතුරවමින් යන කාල සීමාවක තමයි මේ කල්තබීමේ විවාදය අපි පවත්වගෙන යන්නේ. මේ විවාදයේ හරය වෙන්නේ, විවාදයේ තේමාව වෙන්නේ මේ අස්ථාවර තත්ත්වය උඩ රටේ ආර්ථිකය අගාධයට ඇද යන මේ යුගය පිටුදැකීම සඳහා මේ සභාව ඒක තේරුම් අරගෙන ක්‍රියාදාමයකට බැසිය යුතුයි කියන ඉල්ලීම. අපි ඒ දිහා බැලුවහම අපිට ඉතාම පැහැදිලිව පේනවා දිගින් දිගටම මේ අස්ථාවරත්වය කොහොමද ඇති වුණේ කියන එක මුලපටන් අපි ගිය නොවැම්බර් මාසේ 26 වෙනිදා ජනාධිපතිතුමා ගත්තේ තීරණය ව්‍යවස්ථාවට අනුකූලව කරාද නැද්ද කියන මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරද්දී අපට බොහෝ දේවල් කියන්න පුළුවන්. මන්නම් කියන්නේ නොවැම්බර් 26 වෙනිදා පටන් ගත්ත ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක පටන් ගත්තේ පෙබ්‍රවාරි 10 වෙනිදා. පෙබ්‍රවාරි 10 වෙනිදා අපේ පළාත් පාලන ඡන්ද ප්‍රතිපල නිකුත් වුණාට පසුව එදා පටන් යම් කුමන්ත්‍රණයක් මේ රටේ ඇති කළා කියන එක අපට ඉතාම පැහැදිලිව පෙනුණා. එදා පටන් අග්‍රාමාත්‍යතුමාව පහ කළ යුතුයි, වෙනත් අග්‍රාමාත්‍ය කෙනෙක් පත් කරගත යුතුයි කියන චේතනාවෙන් ගෙන ගිය ව්‍යාපාරය දැන් මේ රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයකට අග්‍රාමාත්‍යතුමෙක් ගිය දවස් 10ක් තිස්සේ මේ රටේ නැති තත්ත්වයකට විශාල අර්බුදකාරී බකවානුවකට අපි ඇදදම දාලා තිබෙනවා කියන එක පිළිබඳව අපි කනගාටුවෙන්වත් කියව යුතුයි. මේකට කවුද වගකී යුත්තේ? මේ රටේ රාජ්‍ය තන්ත්‍රයේ පවතින්නේ කුළුණු තුනක් අතරේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ පද්ධතිය. අපි අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපට ලබා දුන්නු ඒ අතුරු වාරණ නියෝගයෙන් තමයි අද මේ පාර්ලිමේන්තුවත් අපිට පවත්වගෙන යන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අරන් තියෙන මේ තීරණ අපේ වජිර අබේවර්ධන මැතිතුමා අද සඳහන් කළා. මුලින්ම අග්‍රාමාත්‍ය කෙනෙක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමේදී ගත්ත ක්‍රියාමාර්ගය. ඒ දිවුරුම් දීමට පෙර එක්සත් ලංකා නිදහස් සන්ධානය රජයෙන් ඉවත් වුණා කියන පදනම මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවට බහුතරයක් නැති වුණා කියන පදනම උඩ ජනාධිපතිතුමා එතුමාගේ අභිමතය උඩ වැරදි තීරණයකට එළඹුණා කියන එක ඉතාම පැහැදිලි. ඒකත් ව්‍යවස්ථාවට පටහැනි තීන්දුවකට එතුමා එළඹුණා. විශේෂයෙන්ම එතුමාට කිසි විටක හවුල්කාර පක්ෂයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණාම කරන්ට තිබුණේ ව්‍යවස්ථාවට අනුකූලව අග්‍රාමාත්‍යතුමාගෙන් විමසන්න තිබුණා. ඔබතුමා අමාත්‍ය මණ්ඩලය 48න් දැන් 30කට බස්සන්න කියන එක එතුමාට ඉල්ලන්න තිබුණා. ඒකට ඒ වගේම අවශ්‍ය වූ විටක එතුමාට තමන්ට මේ සභාවේ විශ්වාසය තියෙනවායි කියන ඒ විශ්වාසය පළ කිරීමට අවස්ථාවක් සභාවට ලබා දෙන්න තිබුණා. ඒවා නොකර එතුමාට බලයක් නැති ආකාරයේ ව්‍යවස්ථානුකූලව කිසි විටක මෙවැනි අවස්ථාවක අග්‍රාමාත්‍යතුමෙක් අස්කිරීම සඳහා මේ රටේ විධායක ජනාධිපතිතුමාට බලතල නැති බව 19 වෙනි සංශෝධනයේ ඉතාම පැහැදිලිව කියා තියෙද්දිත් එතුමා ඒකට පටහැනිව කටයුතු කළා. ඒක ඉතාම පැහැදිලිව. ඊට පස්සේ මොකද කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඒ වගේම රිෂාඩ් බදියුදීන් නැමැතිතුමාගේ පක්ෂය වැනි පක්ෂ නියෝජනය කරපු මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සඳහා විශේෂයෙන්ම අපිව ඉලක්ක කරගෙන අනිකුත් මන්ත්‍රීවරු අනිකුත් පක්ෂවලින් ඉලක්ක කරගෙන තමන්ගේ පැත්තට මන්ත්‍රීවරු හරවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවා. ඒ අත්විටීමට ගත්ත ඒ තීරණය පිළිබඳවත් කථානායකතුමා නිර්භය මැදිහත් වී කරපු ඉල්ලීම්වල ප්‍රතිඵලයක් හැටියට දුන්න පොරොන්දුව 7 වෙනිදා කැඳවනවා කියලා තිබුණාට දාහතර වෙනිදා නැවත කැඳවීමට ඒ නිවේදනයක් කරලා තිබුණා. ඒ ගැසට් පත්‍රයේ පළ කරලා තිබුණා. ඒ අතරතුරේ තමයි අපට විශාල අභියෝග කීපයකට මුහුණ දෙන්න සිදු වුණේ. අපේ මන්ත්‍රීවරු කණ්ඩායම් අපි එකට සිටමින් මේ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි නියෝජනය කරන ජනකොටසට මේක අතිශයින්ම ඉතාම නින්දිත පහත් ක්‍රියාදාමයක් හැටියට දකින වකවානුවක් හැටියට අපි මේක දැක්කා. අපේ ආත්ම ගෞරවයට කැලල්ලක් හැටියටයි මේ සිදුවීම අපි දැක්කේ. අපිව බිලවා ගැනීම සඳහා ගත්ත ඒ ක්‍රියාදාමය වළක්වාලීම සඳහා අපි ශුද්ධ වූ මක්කම කරා යෑමට සිදු වුණා. ගිහිල්ලා එතනින් අපේ මන්ත්‍රවරු එකට සිටමින් නායකත්වයට පොරොන්දුවල් ලබා දුන්නා. කිසි විටක නායකත්වයේ අනුමැතිය නැතිව අපි පක්ෂය දාලා යන්නේ නැහැ, තනි තනියෙන් අපි බිලිවා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ කියන ඒ පොරොන්දුව අපි අපිට නිර්භයව ලබා දුන්නා. ඒත් එක්කම තමයි ජනාධිපතිතුමාට තීරණයක් ගන්න සිදු වුණේ පාර්ලිමේන්තුවේ විසුරුවා දීම සඳහා. ඒකත් සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනිව ව්‍යවස්ථාන කූලව කරපු දෙයක් නැවෙයි කියන එක අපට දෙසැම්බර් 7 වෙනිදා නැත්තම් ඉන් එහාට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම කරන දවසක අපිට දැනගන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම තිබියේදී එතුමා ගත්ත මේ තීරණය දැනට අභියෝගයට ලක්වෙලා තියෙන මේ වකවානුවේ අපි පාර්ලිමේන්තුව තුල අපිට තිබුණු ඒ කුඩා කවුලුවක් එනම් විවෘත වෙලා තිබුණේ 13 වෙනිදා 6 සවස් වරුවේ 6 වෙනකොට අපිට මේ තීන්දුව ලැබුණට පස්සේ අපිට තිබුණේ මීළඟ දවසේ පාර්ලිමේන්තු කැඳවීමේ ඒ නිවේදනය ගැසට් නිවේදනයක් කරලා තිබුණු බැවින් පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුවේ අපේ බහුතරය ඒ විශ්වාසභංග යෝජනාවක් ගෙන යාම තුල ඔප්පු කිරීම සඳහා අපි ගත්තේ ක්‍රියාදාමය වැළක්වාලීම සඳහා මේ සභාගර්භය තුල ඒ ඊනියා ආණ්ඩුව කියාගන්නා මේ කල්ලිය, මේ හොර කල්ලිය ගත්තේ ක්‍රියාදාමය අපි පැහැදිලිව දැක්කා. ඊට පස්සේ දවස් දෙකක් තිස්සේ විටින් විට අපි මුලින් ඉදිරිපත් කරපු ඒ විශ්වාසභංග යෝජනාව ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් පරිදි එතුමාට අගතියක් නොවනසේ සංශෝධනය කරලා දෙන මෙන් එතුමා අපට කරපු ඉල්ලීමක් උඩ අපි නැවත ඒ විශ්වාසභංග යෝජනාව තහවුරු කරගත්තා. ඒක නීත්‍යානුකූලව මේ සභාවේ ස්ථාවර නියෝගවලට අනුකූලව ජනාධිපතිතුමා ඉල්ලා සිටිය පරිදි අපි කළත් එතුමා ඒක වරින් වර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒ විතරක් නෙවෙයි, කොහොමද එතුමා අමාත්‍ය මණ්ඩල පත් කළේ? අමාත්‍ය මණ්ඩල පත් කළෙත් අධියර 4කින් 5කින් කොටසක් හැටියට අමාත්‍යවරු පත් කරන්නට යෙදුනේ වෙනම කොටක් නෙවෙයි. ඈවරයි ඈවරයි කියලා වෙන්දේසි දානවා වගේ අමාත්‍ය මණ්ඩල පත්කිරීම් කරපු වකවානුවක් ඉතාම නින්දිත ක්‍රියාදාමයක් හැටියට අපි දකින්නේ. එතුලින් මන්ත්‍රීවරු මේ අමාත්‍ය ධූර ලබා ගැනීම සඳහා ඒ කෑදරකමින් හරව ගන්න පුළුවන් කියන උවමනාවෙන් තමයි මේ රටේ විධායකය එලෙස කටයුතු කරේ කියන එක ඉතාම පැහැදිලිව අපිට පෙනුණා. නමුත් ඒ වගේ අවධියකදී කෙලින් සිටමින් අපිට ලැබුණු ජනවරමට පිටු නොපා ගත්ත මේ තීරණයට මගේ මන්ත්‍රී කණ්ඩායමට මම ගරු කරනවා. ඒ වගේම දිගටම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රජාතන්ත්‍ර සම්ප්‍රදායන් සම්පූර්ණයෙන්ම පාගා දමන මේ ක්‍රියාදාමයට විරුද්ධව නැගී සිටමින් සමහරු කියනවා ඡන්දයක් ලබා දීම තමයි මේකට තීන්දුවක් කියලා. ඡන්දය ලබා දෙනු කියන ඒ සටන් පාට අරගෙන දැන් රට පුරා පෝස්ටර් අලවලා තිබෙනවා, දැන් සම්මන්ත්‍රණ පවත්වනවා. සන්දේට මුණ දෙන්න කවදාකවත් අපි පැකිලින්නේ නැහැ. අපි සූදානම්. නමුත් නීති විරෝධී ආණ්ඩුවක් මෙවැනි පස්ස දොරෙන් බලය උදුරාගෙන අත්නොමතිකව අරාජිතව මේ රට ගෙනියන මේ පාලන තන්ත්‍රයත් එක්ක අපට ඡන්දයට මුහුණ දීම පිළිබඳව විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එබැවින් තමයි නීත්‍යානුකූල ආණ්ඩුවක් පත් කරන්නයි කියලා අපි ඉල්ලන්නේ. ඒ කළ යුතුව තියෙන කාර්යභාරයක්. ඒක ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමන් කළ යුතුම දෙයක්. ඒක නොකිරීම තුළ මේ රටේ අස්ථාවරය භාවය ඇතිවීමට එතුමා හේතුපාදක වීම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒක වහාම නිවැරදි කළ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙම නොව මේ අස්ථාවර භාවයේ දිගටම ගෙන ගියා නම් අපි වජිර අබේවර්ධන මැතිතුමා ඉල්ලා සිටි පරිදි අපිත් ඉල්ලනවා මේ රටේ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ නීති විරෝධී ආණ්ඩුව පිළි තමන්ට දෙන ඕනෑම නියෝගයක් ප්‍රතික්ෂේප කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. මොකද අපට තියෙන දැන් එන 29 වෙනිදා අපි යෝජනාව බාර දීලා තිබෙනවා. ඒ වගේම 30 වෙනිදාත් තවත් යෝජනාව බාර දීලා තියෙනවා. අපි සංකේතයක් හැටියටයි මුලින් පටන් ගත්තේ. අග්‍රාමාත්‍ය ලේකම්තුමාට මුදල් වැය කිරීමට තියෙන ඒ අයිතිය විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය තුමාගේ නැත්නම් ඊනියා අග්‍රාමාත්‍ය තුමාගේ ඒ නිලධාරීන්ට තමන්ගේ කාර්ය මණ්ඩලයට ගෙවීම් කරන ඒ ක්‍රියාදාමය සංකේතයක් හැටියට වළක්වාලීම සඳහා අපි යෝජනාවක් ගෙනවෙත් තිබෙනවා. ඊට පසුව අනික් අමාත්‍යාංශවලටත් ඒක දීර්ඝ කරන්නට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ යෝජනාව සම්මත වුණාට පස්සේ කිසි විටක මේක නීත්‍යානුකූල වෙන්නේ නැහැ. නමුත් දැන් පටන් ගිය 14 වෙනිදා පටන් මේ රටේ අග්‍රාමාත්‍ය කෙනෙක් නැහැ කියන එකත් සම්පූර්ණයෙන්ම කැබිනට් මණ්ඩලයේ විසිරුවා ගිය බවත් කථානායකතුමා අරන් තියෙන මේ තීරණය කාටවත් අභියෝගයට ලක් කරන්න බැහැයි කියන එකත් අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. ඒක විධායක බලතල තියෙන ජනාධිපතිතුමාටත් එතුමා කොයිතරම් කිබ්බත් එතුමාට කියන්න එකම විකල්පයක් තියෙන්නේ මේ ඊනියා ආණ්ඩුවයි කියන මේ පාර්ශ්වයට මේ සභාගර්භයට ඇවිල්ලා කථානායකතුමාගේ ඒ තීරණයට විරුද්ධව යෝජනාවක් ගෙනවිත් එතුලින් මේක ආපසට හරව ගන්න පුළුවන් මිසක් වෙන මාර්ගයකින් ඕක කළ නොහැකි කියන එක තමයි පැහැදිලිව අපි කියා සිටිය යුතුයි. අධිකරණයක් පවා මේවට තීන්දුවක් ලබා දිය නොහැකි කියන එක අපි ඉතාම පැහැදිලිව කලින් තිබුණු තීරණවලින් ඒක සනාථ වෙලා තිබෙනවා. එබැවින් මේ අස්ථාවර තත්ත්වය දිගින් දිගට ඇදගෙන යෑමට ඉඩ නොදී වහාම අධිකර ජනාධිපතිතුමන් අලුත් අග්‍රාමාත්‍යතුමෙක් බහුතරයක් තියෙනා කෙනෙකුට ලබා දීලා අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම තුළ මේ රටේ ස්ථාවරභාවය ඇති කළ යුතුයි කියලා අපි නැවත වාරයක් අවධාරණය කරමින් මගේ කතාව සමාප්ත කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.